दिदास दासे वसरे दहावेनी मासे विसिवेनिदा भावना वेडसटहन नुवन प्रज्ञाव मुल करगन वासय कल युतुय ඉස්සරහට ඇවිල්ලා තියෙන මොනවද කියලා බලන්න. ද්වේෂයද, ලෝභයද, මෝහයද කියලා බලන්න. ඒවයින් තොරව ප්‍රඥාව තතු දැනගන්නා වුණ ඉදිරියෙම තියෙන්න ඕන. ඒ නුවණ තුල සිහිය තියෙන්න ඕන. ඒ සිහිය තුළ හොඳින් ඇහුම්කම් දීම තියෙන්න ඕන. ඇහුම්කම් දීම තුළ මානසිකාරය තියෙන්න ඕන. දැන් මේ කියපු ටික ක්‍රියාත්මක කරව ගන්න ඔබේ අභ්‍යන්තරය තුළ. මේ ටික ක්‍රියාත්මක වෙන්නේ නැතුව බණ අහලා වැඩක් වෙන්නේ නැහැ. සද්ධර්මය අහලා වැඩක් වෙන්නේ නැහැ. මේ ටික ක්‍රියාත්මකව සක්‍රියව පවතිනවද? ප්‍රඥාව, සිහිය, හොඳින් ඇහුම්කම් දීම, මානසිකාරය. ඒ ටික සක්‍රිය කරගෙන තමයි ඇහුම්කම් දෙන්න ඕන. එතකොට තමයි ඔබ මොලේ ජීවත් වෙන්න පටන් ගන්නෙ. නැත්තම් ගොඩක් අය ජීවත් වෙන්නේ හදවතේ සංවේදිතාව ඔස්සේ. වේදනාව ඔස්සේ වේදනාව විඳින්න ජීවත් වෙනවා හදවතේ. ප්‍රඥාවන්ත ජීවිතය ආරම්භ වෙන්නේ මොලේ ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ. ධමත් යදා පඤ්ඤාය පස්සති. ධර්මයේ තියෙන යථාර්ථයේ නුවණින් දැකීම. අනිත්‍ය බව නුවණින් දැකීම. තමන්ට අනිත්‍ය පේන්නේ තමනුත් අනිත්‍යතාවයට පත්ව බැලුවොත් පමණයි. එහෙම නැතුව තමන් නිත්‍යතාවයේ ඉඳගෙන බැලුවොත් ඔබට පේන්නේ නිත්‍යතාවය. ඔබ විසින් අනිත්‍යතාවයට පැමිණ බැලුවොත් ඔබට පේන්නේ අනිත්‍යතාවය. වෙන අනිත්‍යතාවයේ දැකීම නෙමෙයි අපිට තියෙන අනිත්‍යතාවයේ ප්‍රත්‍යක්ෂ කිරීම. ලෝකේ අනිත්‍ය කරලා හරියන්නේ නැහැ. තමා අනිත්‍ය වෙන්න ඕන. දැන් පැහැදිලිද? තාම පැහැදිලි කරගත යුතු වටිනාම කාරණයක් කිය කාරණය ගන්න. ලෝකය මේවා මේවා අනිත්‍යයි කියලා හරියන්නේ නැහැ. තමා අනිත්‍යයටපත් වෙන්න ඕන. ගොඩක් අය කරන්නේ තමා නිත්‍යතාවයේ ඉඳගෙන ලෝකය අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතනවා. එයින් කිසිදු ඵලයක් නැහැ. තමා අනිත්‍යතාවයටපත් විය යුතුයි. එනිසා ඔබ සිටින්නේ නිත්‍යතාවයේද අනිත්‍යතාවයේද? තමා වේදනාව අල්ලගෙන, තමා සංඥාවල් අල්ලගෙන, ඒව නිත්‍ය කොටගෙන මනසේ සංස්කාර ධර්ම අල්ලගෙන විඥානය අල්ලගෙන ඒව නිත්‍ය කරගෙන ඒව ඇලිලා ලෝකෙට අනිත්‍ය අනිත්‍ය කියලා කියනවා කෑ ගහනවා වැඩක් නැහැ. තමා අනිත්‍ය වේ යුතුයි. තමා අනිත්‍යයට පත් වෙනකොටම ලෝකේ ඉවේම අනිත්‍යයට පත් වෙනවා. ඒ හොඳින් තේරුම් ගත යුතුයි, හොඳින් අවබෝධ කරගත ප්‍රත්‍යක්ෂ කරගත යුතු සත්‍යයක්. ඔබ අනිත්‍යතාවයටපත් වුණාද ලෝකයේ අනිත්‍යයි කියා එතන ඉඳලා විලාප දෙන්න අවශ්‍ය නැහැ. ඔබ අනිත්‍ය නම් ලෝකයේ අනිත්‍යයි. ඔබ නිට්ටය නම් ලෝකේ නිට්ටයයි. පුජ්‍යලයා නිත්‍ය කර ගැනීම හේතුවෙන් ලෝකය නිත්‍ය කරගන්නේ. පුජ්‍යලයා නිත්‍ය කර ගැනීම හේතුවෙන් ලෝකය නිත්‍ය කරගන්නවා. තම සිත නිත්‍ය කර ගැනීමෙන් ඉන්ද්‍රියන් නිත්‍ය කරගන්නවා. ඉන්ද්‍රියන් නිත්‍ය කර ගැනීමෙන් ලෝකය නිත්‍ය කරගන්නවා. තුන් ආකාරයක ස්පර්ශයක් නිසා වේදනා හටගන්නවා. අනිත්‍ය වෙනම දෙයක්, තමා වෙනම දෙයක් නොවී අනිත්‍ය තුලම ජීවත් විය යුතුයි. අනිත්‍ය වෙනම දෙයක්, තමා වෙනම දෙයක් කෙනෙක් නෙමෙයි. අනිත්‍ය හා තමා යනු ඒකීය ධර්මතාවය. අනිත්‍ය හා තමා යනු ද්විත්ව ධර්මතාවයක් නොව ඒකීය ධර්මතාවයක්. අනිත්‍ය තුල වාසය කළ යුතුයි. එවිට වැඩෙන්නේ අනිත්‍ය ජීවිතයේ අනිත්‍ය. කුමක්ද? අල්ලා ගත්තොත් යමක් ඒ ඔබගේ නිත්‍ය කිරීම. රූපය අල්ලා ගත්තොත්, වේදනාව අල්ලා ගත්තොත්, සංඥාව අල්ලා ගත්තොත්, සංකාරය අල්ලා ගත්තොත්, විඥානය අල්ලා ගත්තොත් ඒ ඔබගේ නිත්‍ය කිරීම. ඒ විඥානය මගින් ඇසට පැමිණුණාද, කනට පැමිණුණාද, නාසයට පැමිණුණාද, දිවට, ශරීරයට පැමිණුණාද, මන උපාදානය කරගත්තද, ඒ ඉන්ද්‍රිය උපාදානය. ඒ ඉන්ද්‍රිය උපාදානයෙන් රූප උපාදානය කළාද, ශබ්ද උපාදානය කළාද, ගන්ධ උපාදානය කළාද, රස උපාදානය කළාද, ස්පර්ශ උපාදානය කළාද, සිතිවිලි උපාදානය කළාද, ඒ ඉන්ද්‍රිය ගෝචර ධර්මයන්ගේ උපාදානය. ඒ තුලින් ඔබේ භවය කියන එක සැකසීලා තියෙනවා. ඒ තුළින් භවය කියන එක සකසනවා. භව නිරෝධයක් ඇති වෙන්න ඕන. භවේ නිදහස් වෙන්න ඕන. භවයක් ඇති වුණොත් භවපච්චය ජාති. ජාති ඇති වුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ධර්මතා ඇති වෙනවා. ලෝකයේ ඇතිවෙන නැතිවෙන හැමදේම පුජ්‍යලේකු සතු දෙයක් බවට බාර ගන්නා වූ මනසක් නිර්මාණය වෙනවා. ඒ තමයි පුහුදුන් මනස, පුතජන මනස. උපාදානයේ නිදහස් වීම, නිත්‍යතාවයේ නිදහස් වීම ඔබට තියෙන වගකීම. නිත්‍යතාවයේ නිදහස් වීම බලන්න. ඔබට තවමත් නිත්‍යතාවේ මේ ලෝකේ නිත්‍ය කොට ගැනීමෙන් වලකින්ට බැරි වුණාද? ආධ්‍යාත්මේ නිත්‍ය කොට ගැනීමෙන් වලකින්ට බැරි වුණාද? උජ්ජලත්වයේ නිත්‍ය කොට ගැනීමෙන් වලකින්ට බැරි වුණාද? ලෝභ ద్వේෂ මෝහ නිත්‍ය කොට ගැනීමෙන් වලකින්න බැරි වුණාද? ඔබේ අවිද්‍යා අන්ධකාරය ඔබේ ප්‍රඥාව නැමැති ආලෝකයෙන් ආලෝකමත් කළ යුතුය. ඔබේ සියලු ආධ්‍යාත්මික අඳුරු භාවයන් තියෙන ප්‍රඥාවේ අඩුකම නිසා. සියලු ආධ්‍යාත්මික අඳුරු භාවයන් තිබෙන්නේ ප්‍රඥාවේ ආලෝකය මද නිසා. බොහෝ මිනිසුන්ගේ ආධ්‍යාත්මය සදා අන්ධකාරයෙන් යුක්තයි. අමාවක දවසක ලැබෙන ඝන අන්ධකාරයට වඩා තද අන්ධකාරයක් අවිද්‍යා අන්ධකාරය තුල තියෙනවා. නොපෙනෙන ගතියක්, නොයැටෙන ගතියක්, අනවබෝධයේ ගතියක් තියෙනවා. එතෙන්ට මිනිස්සු වැටුණොත් මිනිස්සුන්ගේ ජීවිත තද අන්ධකාරයෙන් යුක්තයි. චේතනාව කර්මය කියන්නේ චේතනාව. බුදුහාම කියන්නේ එහෙම නෙවෙයිනේ. කර්මය anu චේතනාව. කර්මය කියලා කියන්නේ ක්‍රියාවට නෙමේ. චේතනාව සම්බන්ධ වූ ක්‍රියාවක් වුණොත් තමයි ඒක ක්‍රියාව වෙන්නේ. හුදු ක්‍රියාවකට කර්මය කියලා කියන්නේ නැහැ. තරහතන් වහන්සේ කෙනෙකුගේ ක්‍රියාවකට කර්මය කියන්නේ නැහැ. බුදු කෙනෙකුගේ ක්‍රියාවකට කර්මය කියලා කියන්නේ නැහැ. ඒ ක්‍රියාවක් පමණයි චේතනාවට සම්බන්ධ වෙන්නේ නැති නිසා. දැන් භාවනාවේදී හරේ වැදගත් වෙන්නේ මොකක්ද? චේතනාව. චේතනාව තියෙනවා යහපත, අයහපත කියලා කොටස් දෙකක් බෙදෙනවා. අපි ධර්මයේ භාවනාව සිදු කරනකොට ඒ භාවනාව ඇරඹෙන්නේ චේතෝ විමුක්තිය කියන තැනින්. හොඳ චේතනාව වෙන්නේ මේ චේතෝ විමුක්තිය කියන තැනින් ඒ භාවනාව ආරම්භ වෙනවා. චේතනාව යන සිතවිලි නොවේ. හිතන දේවල්, මතක් වෙන දේවල් ඒව නෙමෙයි චේතනාව කියන්නේ. චේතනාවන් චිත්ත කියන වචනයත් යොදනවා. චිත්තය චේතෝ විමුක්තියටපත් වෙනවය. සාතන් වහන්සේලා චේතෝ විමුක්තිය අයමන්ති මාජාති නත්ති දානේ පුනාබව. නැවත නැවත භවය සැකසෙන ස්වභාවය දුරු වෙනවය. චේතෝ විමුක්තියටපත් වුණාම නැත්තං චේතනා නිරෝධයකටපත් වුණාම. ඔබ චේතනාවක් තුලද බණ අහන්නේ, ධර්මය අහන්නේ, චේතනාවක් තුලද ඔබේ භාවනාව කරන්නේ? එහෙමනම් එතන වැරද්දක් තියෙනවා. චේතනාවක් නැතුව ධර්මය අහන්න ඕන, චේතනාවක් නැතුව භවනාවේ යෙදෙන්න ඕන. මොන වගේ චේතනාවද? හොඳ චේතනාවක් වුමනාවක් නැහැ, නරක චේතනාවක් වුමනාවක් නැහැ. හොඳ නරක දෙකම මම ගණන් ගන්නෑ කියලා හදාගත්ත චේතනාවකුත් අවශ්‍ය නැහැ. මට මේ தත්ත්වය ලැබෙන්න ඕන කියලා චේතනාව උනත් නැහැ, නොලැබෙන්න ඕන කියලා චේතනාව උනත් නැහැ. චේතනාවෙන් නිදහස් වීම පිණිස කටයුතු කරනවා. චේතනාවෙන් නිදහස්ව කටයුතු කරනවා. සිතුවිලි වලින් නිදහස් වීම නම් නෙමෙයි චේතනාව කියන්නේ, වෙනස් දෙයක්. ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්ද? චේතනාව එක් මේසයක් මත යම් මුදල් පසෙඹුවක් තිබුණා. එක් පුජ්‍යලෙක් ඒ කාර්යණ යනු දැක්කා. ඔබට කියන්න පුළුවන්ද එයාගේ චේතනාව කුමක්ද කියලා? දුරින් ඉඳලා බලලා ඔබට කියන්න පුළුවන් ද චේතනාව කුමක්ද කියලා? සමහර ලාට පරිස්සමට aran තියලා ආයෙ දෙන්න වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒක රජේ නිලධාරියෙකුට බාර දෙන්නට කල්පනා කරලා වෙන්නත් පුළුවන්. තැපෑලෙන් ගෙදරට යවන්න කල්පනා කරලා වෙන්නත් පුළුවන්. සොරසිතින් Tamanට එහි ඇති මුදල් හදලා ආදී ලබා ගැනීමට වෙන්නත් පුළුවන්. හැබැයි අපිට ක්‍රියාවක් වශයෙන් පේන්නේ එතන තිබුණු මුසල් වශයෙන් බුව මෙයා අරගෙන යනවා. පිටරටවල් වල එහෙම පරීක්ෂණ කරනවා මුදල් එහෙම බිම හලලා මිනිස්සු මොන වගේ ප්‍රතිචාරද දකින්නේ දක්වන්නේ කියලා බලන්න ඕනේ එහෙම ප්‍රතිචාර. ඒකට චේතනාව නැඹුරු වෙන විදියනේ. චේතනාව නැඹුරු වෙන විදිය හොඳට බලන්න ඕන. තමන් මේ චේතනාව කියන්නේ මොකද්ද කියලා වචනයකින් කියන්නේ නැතුව ඔබට ප්‍රත්‍යක්ෂ වූ පරාසය තුළ හඳුනා ගන්න මම මේ ඉඩ හරින්නේ. ඔබත් මතක් කරන්න ඔබ කරපු කීප දේවල් අතර චේතනාව පහළ වෙන විදිහ. තේරෙනවන එකම ක්‍රියාවලිය දෙදෙනෙක් චේතනා දෙකකින් කරන්න පුළුවන් කියන එක. එකම වචනය චේතනා දෙකකින් කෙනෙක් කතා කරන්න පුළුවන්. එකම හැසිරීම චේතනා දෙකකින් පවතින්න පුළුවන්. ඒ චේතනාවට අනුව තමයි එහි වේදනාව කියන එකත් සැකසෙන්නේ. චේතනාවට අනුව තමයි යාගේ උපාදානය කියන එකත් සැකසෙන්නේ. පැහැදිලිද? එහෙමනම් මේ පසුබිමේ තියෙන ඒ චේතනාව කියන දේ නිවැරදි කරගන්න නැතුව අපි සිතුවිලි කියන එක නිවැරදි කරගෙන වැඩක් නැහැ. චේතනාව පිරිසුදු කරගන්න නැතුව ක්‍රියාව පිරිසුදු වෙලා වැඩක් නැහැ. චේතනාව පිරිසුදු කරගන්න නැතුව වචනය පිරිසුදු වෙලා වැඩක් නැහැ. චේතනාව සම්බන්ධ වෙන්නේ නැති ක්‍රියාවලියක් කර්ම කියන ගණයට වැටෙන්නේ නැහැ. කුසල අකුසල කර්ම කියන ගණයට වැටෙන්නේ නැහැ. දැන් අහසේ ඉඳලා වැහි බිඳු පොළොවට වැටෙනවා. ඒක කර්මයක් තියෙනවා. එයාට හෙළ විදුලි සර වදිනවා. ඒකේ කර්මයක් තියෙනවා. ඉර පායන බහැල යන ඒකේ කර්මයක් තියෙනවා. ස්වභාව ධර්මයේ කර්මයක් නැහැ. කර්මය පවතින්නේ සවිඥානික සත්‍ය අතුල. පැහැදිලිද? කර්මය පවතින්නේ සවිඥානික සත්‍ය අතුල. දැන් ලොකුම වැරද්ද මොකද්ද? අපි සවිඥානික වීම අවිඥානික වුණා නම් මේ ප්‍රශ්නේ කොහොමද තේන්නේ? ප්‍රශ්නේ මොකද්ද? සවිඥානික වීම. සවිඥානික වෙච්ච පුඤ්ජලයා ඒ ස්වභාවය ඒ යථාර්ථය හරියට තේරුම් ගත්තා නම් ඒ සවිඥානකත්වයේ තුල සත්‍ය දකින්න. සවිඥානකත්වය තුළ සත්‍ය දකින්න. උන්වහන්සේලා ඊළඟට තේරුම් අවබෝධ කරගන්නේ මේ විඥානයේ නිරෝධය. ඒ විඥානයේ නිරෝධය තේරුම් ගත්තට පස්සේ උන්වහන්සේලා වාසය කරන්නේ අර අවිඥානික ස්වභාවය වගේ. එහෙම නැත්නම් කර්මයෙන් තොර වූ ක්‍රියාපද්ධතියක හරියට වැස්ස වාගේ ભેදයක් නැතුව වහිනවා. ජලය වාගේ ભેදයක් නැතුව ගලා යනවා. මහ පොළොව වාගේ ભેදයක් නැතුව වාසය කරනවා. නමුත් මේ සවිඥානික සත්වයාට එසේ විය හැකිද? එසේ වෙන්නේ නැහනේ. හැම මොහොතකම වේද පුජ්‍යලත්වයෙන් වෙන් කරගන්න උත්සාහ කරන දේ ලෝකේ පුරාම හිදීනවා. ගෙදරක පුජ්‍යලයක් හැටියට වෙන් වෙනවා. ඒ පුජ්‍යලයට එකතු වෙලා පවුලක් හැදෙනවා. පවුලක් හැදුනට පස්සේ යංගිසි සමාජයක් හැදෙනවා. සමාජය ගමක් බවට පරිවර්තනය වෙනවා. ගම පළාතක් දිස්ත්‍රික්කයක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ පළාත් රාජ්‍යයක් එකතු වෙලා රටක් බවට පත් වෙනවා. ඊළඟට රටේ හැඟීමක් ඇති කරගන්නවා. දැන් බලන්න පුජ්‍යල හැඟීම, පවුලේ හැඟීම, සමාජික හැඟීම, ගමේ හැඟීම, පළාතේ හැඟීම සහ ඊළඟට එන්නේ මොකද්ද? රටේ හැඟීම. ඊට පස්සේ සීල දෙනාම එකතු වෙලා ලොවක් හැටියට හිතනවා. හෙදක්වාම දියුත් පුජ්‍යලයා කියන කෙනා දුරු කරපු ගමන් එයාට පවුලක් නැහැ. එයාට සමාජයක් නැහැ. එයාට ගමක් නැහැ. එයාට පළාතක් නැහැ. එයාට රටක් නැහැ. එයාට ලොවක් නැහැ. එයා ලෝකෝත්තරයි. පුජ්‍යලෙක් වුණොත් ගෙදර පවුල අතරේ ප්‍රශ්න. අඩුවෙන් බෙදලා දෙන්න, වැඩියෙන් බෙදලා දෙන්න, ලොකු කෑල්ල මට දෙන්න ප්‍රශ්න. පුජ්‍යලයා වුණාම ගෙදර. ඊට පස්සේ පවුලක් හැදෙලා අල්ලපු ගෙදරට ආංචිය අදිනවා. එයා සමාජයක් හැදෙද එහා ගමත් එක්ක තරඟ කරන. පලාතක් හැටියට තව පලාතක් එක්ක තරඟ කරනවා. ජාතියක් හැටියට තව ජාතියක් එක්ක ප්‍රශ්න. රටක් හැටියට අනිත් රටවල් එක්ක තරඟකාරීත්වය ප්‍රශ්න. නැද්ද? මොකද වෙලා තියෙන්නේ? මුලින්ම පුජ්‍යලයා වශයෙන් බෙදුන තැන, බෙදාගත් තැන විහිද යන ආකාරය. ඊට පස්සේ මිනිස්සුන්ට පිස්සු කියලා මදි. ඊට වඩා හොඳ වචනයක් තිබුණොත් මට කියන්න. ඒක තමයි කියන්නේ. සබ්බේ පුතජනා උම්මත්තකා කියලා කියපු වචනේ ඇත්ත වශයෙන් මදි, සැර මදි. සියලු පුතජන සත්වයෝ පිස්සු උම්මත්තකයෝ. එවනම් මේ බණ කියන්නේ කාටද? උම්මත්තකයන්ට. බනහන්නේ උම්මත්තකයෝ ඒකෙන් ටිකක් නිදහස් වෙන. ඒත් ඉතින් එයා තේරුම් ගන්න ඕන මගේ ළඟ උම්මත්තකකම තියෙනවායි කියලා. බන ධර්ම අහන්නේම නැති අය ඒගොල්ලෝ කියන්න බැරි තරම් උම්මත්තක. ඒක කියලා නිම කරන්න බෑ ඒ පුජ්‍යලෝ ළඟ තියෙන උම්මත්තක භාවය. මිත්‍යා දෘෂ්ටික ධම්ම වල පැටලිච්ච අය තදම තද උම්මත්තක භාවයෙන් යුක්ත පිස්සු. ජීවිතයට සංවේදීව ජීවිතය දකින්නට බැරි නූගත් මිනිස්සු. ආගමික දාර්ශනික යාතික වාර්ගික කෝණයන් ඔස්සේ එළුණු අන්ධ මිනිස්සු. ඔබ ළඟත් ඒ අන්ධකම තියෙනවා නම් ඔබ ප්‍රඥාවන්ත පුජ්‍යලයෙක් නම් ඒ අන්ධකමෙන් නිදහස් වෙන්නට ඒ අඳුරු පටලය බිඳ දකින්නට වෙර මහන්සියද. ඥානයෙන් දකින්න ඕන. ධර්මය සැහැල්ලුවෙන් හිතපු කෙනෙකුට ධර්මය දකින්න බෑනේ. ධර්මය අති සංකීර්ණ දෙයක් කියලා අහුම්කම් දෙන්න ඕන. ඕනම විෂයක් සැහැල්ලුවෙන් හිතන කෙනෙකුට ඒ විෂය ජයග්‍රහණය කරන්න බෑනේ. ඒ අතිශය වැදගත් කියන අදහසෙන් අදාරන්නවා. බුදුදහම කියන්නේ ඒකීය වචනයක් යටතේ තේරුම් ගත්තාම ගැඹුරක් බුදුදහම තේරුම් ගන්න බෑනේ. ඔය බුදුදහම කියන්නේ ඉතින් අපි මැරෙනවා මේව වැඩක් නෑ කියන එකනේ කියලා කෙනෙක් හිතුවොත් ඒක තමයි මෝඩම මෝඩ අදහස. තාම සංකීර්ණ අතිශයින්ම සියුම් ධර්මතාවයක් කියා දෙන්නේ. බුදු මිනිසුන් මැරෙන බවවත් මේවා අපිට අයිති නැති බවවත් නෙමෙයි. එහෙම අයිති නැහැයි කිය කියත් මනුස්සය කරන්නේ මොකද? ඒව තදින් අල්ලාගෙන සිටින එක. මිනිසුන් දැනගත්තත් මිනිසුන්ට ලිහෙන්න බැරි බන්ධනයක මිනිස්සු ඉන්නේ. දැන් හොඳට ගැට ගහලා දැම්මොත් මිනිස්සේ ඒ මිනිස්සයම දැනගත්තත් මාව ගැට ගහලා තියෙන්නේ දැන් මම මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා පුළුවන් ද ගිලිහෙන්නේ? බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සේ කල්ලාගෙන එයාගේ අත් දෙකක් ගැට ගහනවා. බෙල්ලක් ගැට ගහනවා. අතපය හතරක් ගැට ගහනවා. බඩ මැදිනුත් ගැට ගන්න. හැම තැනින්ම ගැට ගැහුවට පස්සේ මානෙනේ ඒ පුරුෂයාට නිදහස් වෙන්න පුළුවන්. බෑ ස්වාමීනි, එක අතක්වත් නැහනේ ලිහලා. ඉතින් බෑ නිදහස් වෙන්න හරි අමාරුයි කියනවා. මහානෙනේ ඒ පුරුෂයා නිදහස් වුණා. මේ සසරට ගැට ගහලා තියෙන එක සත්වයාට නිදහස් වෙන්න අමාරුයි. තේරුණානේ? ඔබ මොනතරම් ගැට ගැහිල්ලකද ගැට ගැහිලා තියෙන්නේ කියලා මොහොතක් හිතන්න. ගැට යම්තා දුරකට ලිහා ගත්තා නම් දවසර දෙපාරක් තුන් පාරක් උදාන වාක්‍ය කියා ගන්න. මේ ලෝකේ ලිහා ගන්නම අමාරු ගැට ටික මම ලිහා ගත්තා. අවෝ සැපතක් මන් නිදහස් වුණා කියලා සතුටු වෙන්න. කෝටියෙන් එක්කෙනෙකුට පුළුවන් ද මේ ගැටටික ලියා ගන්න? ඔබ වෙරද කරන්න ඕන. ඔබ ගැට හඳුන ගන්න ඕන, ඔබේ ගැට සිඳින්න ඕන. එසේ ගැට ගහන ලද මිනිස්සේ ඒ ගැට වලින් ලිහෙන් ඔබම හිතන්නක, ඔබ තමයි ඒ අල්ලල ගැට ගහලා තියෙන කනෝපාද් දෙකක් ගැට ගහලා, බෙල්ලක් ගැට ගහලා, අතපයක් ගැට ගහලා, ඔක්කොම ගැට ගහලා තියෙන්නේ. ඔබ හිතන්න ඔබ මොනතරම් කල්පනා කරලා බලයිද මේ ගැට වලින් ලිහන්න කොහොමද කියලා කල්පනා කරනවා. කොතනින්ද මට තියෙන්නේ මිදිලා යන්න කියලා? අන්න මිදිලා යන්න තැනක් තියෙනවා. එතන මිදිලා යන්න කොයි බහරි තැනක් පාගන්න පුළුවන්. මේ ගැට ටික ලියා ගන්න ක්‍රමවේදයක් කොතන හරි බලන්න පුළුවන්. මොනෝ දෙයක් කරන්න හොඳ පරීක්ෂාවෙන් බලනවා, මට මේ ගැට බුරුල් කරගන්න මොනව හරි දෙයක් තියෙනවද කියලා. කනුව උඩ බලනවා, කනුවේ උඩ ආවරණයක් නොතිබ්බොත් මොකද ප්ලේසි? එහාට පුළුවන් මේ සැරේ කනුව උඩට උඩට ගිහිල්ලා ඉවරලා කනුව උඩින් අතප්පයක් පන්නගෙන මොනවා හරි වැඩ පිළිවෙලක් කරගන්න පුළුවන්. වටපිටාව හොඳට බැලුවා, බෝතල් කට්ටක් හරි කිට්ටු කරගන්න හැකියාවක් තිබුණොත් බෝතලයක් හරි ඕක කඩලා ඕක අතුල්ලලා කඹ බුරුල් කරගන්න පුළුවන්. තාවෝනන් ඥානයේ බුද්ධිය හොඳට යොමු කරා නම් එහෙම තමන්ගේ කකුල බුරුල් කරගෙන හිමේ සැරේ ගන්න පුළුවන්. කකුල පොඩ්ඩක් තෙත් කරගෙන මුත්‍රා කළා හරි කෙල ගහලා හරි මිනිස්සුෙකුට ඔය කකුල බුරුල් කරගෙන හිමේ සැරේ එක කකුලක් අතප්පය පන්න ගන්නත් පුළුවන්. තව අනේක විදි අදහස් පහළ වෙනවා මේ ගැට ගහලා තියෙන මිනිස්සයට. ටිකෙන් ටික ටිකෙන් ටික මම මේකේ නිදහස් වෙන්න ඕන විදිය මොකද්ද කියලා, ගැට නිදහස් වෙන්න ඕන ඕන කෙනාට, වීරයක් තියෙන කෙනාට එහාට අදහස් පහළ වෙනවා කොහොමද මෙතන පණින්නේ කියලා. ඔබට ඇත්තෙම ඔබ ඉන්න තැනින් ඔබට පණින්න නිදහස් වෙන්න ඔබට උවමනා කරලා තියෙනවා. එකයි වැදගත්, ඔබ ඉන්න තැනින් ඔබට නිදහස් වෙන්න ඔබටම උවමනා කරලා තියෙනවා. ඒ උවමනාව අර ගැට 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 ගහලා තියෙන මිනිස්සෙක්ගේ ගැටවලින් ලිහින්න විරදරනවා හා සමාන විරදරීමක් අත්‍යවශ්‍යයි. එසේ ලිහින්නට උත්සාහ කරන කෙනෙක්මයි ඒ ගැටවලින් මිදෙන්නේ. සසරට බර කරන්නෙත් නැතුව රැඳී සිටින්නෙත් නැතුව තරණය කරන්නෙත් නැතුව මේ ගමන යන්න තියෙන්නේ. එහෙමයි, රැඳී සිටින්නෙත් නැතුව තරණය කරන්නෙත් නැතුව මේ විඥාන සංඥා පද්ධතියෙන් එහාට ගිහිල්ලයි මේ වැඩේ ආරම්භ කරලා යන්නේ. පුළුවන්ද ලේසි මිනිස්සු හිතන්න තියෙන හිතෙන් එහා හිතයිද, බලන්න තියෙන ඇහෙන් එහා බලයිද, අහන්න තියෙන කනෙන් එහා අසයිද, කතා කරන්න තියෙන වචනයෙන් එහා කතා කරයිද, ජීවිත ආශ්‍රය ඔය ආකාරයෙන් අපිට නිමවන්න පුළුවන්. හදා ගන්න පුළුවන්. සසරට සසරින් ලැබුණු මේ ස්වභාවයට මුහුණ දෙන්න ශක්තිය නැති කෙනෙක් කරන්නේ ඒ සසර බාර ගන්න හිත හදාගෙන ඉන්න එක. තේරෙනද? දැන් දුප්පත් ඉපදුණු මිනිස්සු ඉන්නෝ, ඒ මිනිස්සුන්ට දුප්පත්කමෙන් එගොඩ වෙන්නට ලොකු ප්‍රඥාවක් ඕන, වීරයක් ඕන, කලමනාකාරීත්වයක් ඕන. නමුත් ඇත්තෙන්ම මේ මිනිස්සයා කල්පනා කරනවා මට ලේසි වැඩේ මොකද්ද? ලේසි වැඩේ තමයි නුවණ දියුණු කරන්නෙත් නැහැ, කලමනාකාරීත්වය ඉගෙන ගන්නෙත් නැහැ, උත්සාහ කරන්නෙත් නැහැ, ලැබුණු රෙද්ද පෙරද්ද පොළාත් හරි ඇඳගෙන ඔහේ ඉති ඒ දුප්පත්කම බාරගෙන ඔහි ජීවත් වෙනවා. ඒක තමයි ලේසි වැඩේ. අමාරු වැඩේ මොකද්ද? වීරයවන්ත වීම, ප්‍රඥාවන්ත වීම, උස්සාවන්ත වීම, හරියට කලමනාකරණය කිරීම, හරියට ක්‍රියා කිරීම, නිර්මාණශීලීව කටයුතු කිරීම අපහසු කාර්යයක්. ඉතින් තමන්ගේ දුප්පත්කම, තමන්ගේ මෝඩකම, තමන්ගේ අඥානකම බාරගත්ත මිනිස්සුද මේ ලෝකේ වැඩි, ඒකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන මිනිස්සුද වැඩි. තමන්ගේ අඥානකම, තමන්ගේ පරාජය, තමන්ගේ නූගත්කම බාරගත්ත මිනිස්සු වැඩි. නූගත්කමට ලැජ්ජ වෙන්න ඕන, දුප්පත්කමට ලැජ්ජ වෙන්න ඕන, කලමනාකාරීත්වයක් නැතිකමට ලැජ්ජ වෙන්න ඕන. මෙන්න ඒ ලැජ්ජ වෙන කෙනා මෙන්න දවසින් දවස වර්ධනය වෙනවා. මේ ධර්ම කරුණුත් එක්ක ඔබට ඔබේ ඥානෙ, ඔබේ ගුණය ගලපන්න බැරි වෙනකොට ඔබ මොකද කරන්න ඕන? ලැජ්ජ වෙන්න ඕන. මං වගේ මීහරකෙක්, මෝඩෙක්, මොකටද මේ ඔළුවක් කඳක් බඩක් හැදුනේ? මීට වඩා හොඳ නැද්ද අර මේ තනකොළ කන හරකෙක් හැදුනා නම් කියලා හිතන්න ඕන. තමන්ට තමන් නිග්‍රහ කරන්න ඕන තමන්ගේ දුර්වලතාවයන් වලට. එදෙන්න ලෝකෙ පුරුදු වෙලා නැහැ. තමන්ගේ වැරද්දවත් අඩුම තරමේ බාර ගන්නව පුරුදු වෙලා නැහැ නේ ලෝකෙ. නේද? මොනවා හරි වචන ටිකක් දාලා තමන් හරි කියන තැනටපත් වෙන්නනේ උත්සාහ කරා. මේ ධම්ම ගයන කෙනා එහෙම නෙමෙයි. තමන්ගේ වැරද්ද බාර ගන්න, තමන්ගේ වැරද්දට තමන් ලැජ්ජා වෙන, තමන්ගේ වැරද්ද නිවැරදි කර ගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න ඕන. තමන්ව තමන් නිග්‍රහ කරන කෙනෙක් වෙන්න ඕන, අනිත් අය නෙමෙයි. අපේ අර හාමුදුරුවනේ මට උපදේශයක් දුන්නා. හැමදාම උදේට මූණ කණ්ණාඩියෙන් බලලා නොදකින් කාලකන්ණියට තාමත් බැරි වුණානේ මේ ධර්මය අවබෝධ කරගන්න කියලා බණ කිව්වා. ඊට පස්සේ එහෙම කරන්නේ හැමදාම උදේට බාත්รูම් එකට ගියාම නොදකින් කාලකන්ණිය කියලා කියන්නේ. නැත්නම් කාලකන්ණිය කියලා කියන්නේ මෙඹට තාම මේක තේරුම් ගන්න බැරි වුණානේ. ඈ තාම ඔබට ඔළුවක් තිබ්බට මොලේ පාවිච්චි කරන්න බෑනේ. අද ඔබේ මමත්වයේ සලිත වෙන්න ඕන. ඔබ දැකලා තියෙනවද බර ඔසවන අය? ඒ බර ඔසවීමට අර මොරල් එක ගන්න මොකද කරන්නේ කියලා? ඒගොල්ලන්ට ගහ ගන්න කම්බුල වලට. දැකලා තියෙනවද? කම්බල වලට ගහ ගන්නවා. හයියෙන් පපුවට දැඩි පිටි ගාලා අත් වලින් ගහ ගන්නවා. එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනෙකුට හයියෙන් ගහන්න කියනවා. ගහලා අර වේගෙත් එක්ක තමයි ඒ විශාල බරවසුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ වෙන විදිහක දේශනා කරන හිතන්න තෙල් චාච්චියක් අරගෙන යන මිනිස්සෙක් පිටුපසින් එනවා තහුලක් අරගත්ත වදකයෝ. එයා ඉතාම ලස්සන නැටුම් රැඟුම් වටින භාණ්ඩ තියෙන මහා නගරයක් මැදින් යනවා. තෙල් චාච්චිය හිරුණොත් තමන් පිච්චෙනවා. එක බිඳුවක් හිරෙව්වොත් අර තහුලෙන් යනලා අර වදකයෝ මරනවා. ඔබේ සිහිය ඒ තරම් තීව්‍ර කරගන්න, ඒ තරම් මෝහත් කරගන්න. ප්‍රඥාවේ හරි අවියේ හරිම මෝහතක් තියෙන්න ඕන. අන්නේ වෙණි කෙනාමයි මේ සංසාර සාගරේ ඉතර වෙන්නේ, මේ ජීවිතේ බැඳීම් වලින් නිදහස් වෙන්නේ. හැම කෙනෙක්ගේම ආධ්‍යාත්මය තුළ ගති තියෙනවා. ඒ ගති ධර්මය අහද්දි දියුණු වෙනවා. සමහර අයගේ ගතිය තිරිසංගතී මනුස්ස ගතියට ආවම එයා සෑහීමටපත් වෙනවා. සමහර අයගේ ගතිය දේව ගතියට ආවම එයා සෑහීමටපත් වෙනවා. මනස සැහැල්ලුයින් ප්‍රශ්න අඩුයි, වේදනා අඩුයි. සමහර අයගේ ගතිය දේව ගතියෙන් බ්‍රහ්ම ගතියට ආවම ගොඩාක් සෞම්‍ය, හරි සීතල, බොහොම හොඳින් ඉන්නවා. එතනින් සෑහීමටපත් වෙනවා. අන්න බ්‍රහ්මත්වයට ඉක්මවන කෙනා තමයි බුද්ධත්වයටපත් වෙන්නේ. ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්න යථාර්ථයක්. සියලු සංස්කාරකයන්ගේ අනිත්‍ය ගැඹුරු නුවණින් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරගැනීම. කරන්න වැඩක් නැහැ. නොකරන්න දෙයක් නැහැ. ඉන්න විදියට ඉඳලා හරියන්නේ නැහැ. තරණය කළත් හරියන්නේ නැහැ. අලුත් මගක් හොයන්න. තේරුණාද ඒ ටික? හොඳින් තේරුම් ගන්න, හොඳින් වටහා ගන්න. මහා බ්‍රහ්මය හැම තැනම හොයන බුදුහාමුදුරුව හැංගුණේ කොහෙද කියලා තේරුණානේ. බ්‍රහ්මය හැටියට ඉන්නකම් බුදුහාමුදුරෝ හොයාගන්න බෑ. බ්‍රහ්මයා බුදු වුණොත් එදා බුදුන් දකිනවා. මම මේක කලින් දේශනා කරලා දෙන්නේ අර බ්‍රහ්මයයි බුදුහාමුදුරෝ පොඩි හැංගීමක් තන් සෙල්ලමක් කරපු එකක් ගැන නෙමෙයි. ඉතින් ඔබ තාම මහා බ්‍රහ්මයාද? මහා බ්‍රහ්මයාට බුදුන් හොයන්න බෑ. මොකද බුදුන් ඉන්නේ ඔබේ දැකීම ආරම්භ වෙන තැනමයි. ඔබ හොයන්නේ බුදුන් වඩා ඈතින්. ඉතින් මේ දහම ගැඹුරුයි. මේකට යොමු වෙන පිරිස ගොඩාක් අඩුයි. ඒ දේ අවබෝධ කරගන්න ඉතාම දුර්ලභයි. ශක්තිදී රජකමට වඩා වටිනා උතුම් පදවියක් ලබන අය දුර්ලභයි. ඔය බොරුවට ඉන්නේ ලේබලයක් දාගෙන මේක මේ මාර්ගඵල අරිහත් කියලා එහෙම ලේබල් දෙන තැන් තියෙනවා. ඒව නිකන් අර ඉමිටේෂන් බාණ්ඩ. එතකොට ඒගොල්ලෝ එතෙන්ට ඇදිලා යනවා. හරි ෂෝග්නේ සති දෙකෙන් මාමුදුරු මන් රහත් කියලා කිව්වනේ කියලා. මාස 6ක් විතර ගියාම ඇවිල්ලා කියනවා අනේ කිව්වට එහෙම එකක් වෙනදා වගේම තමයි කියනවා. ඒ වෙලේ තමන්ගේ අවබෝධය තුළ වෙනසක් ඇති කරගන්න ටිකක් අමාරුයි. අපහසුයි. අර වගේ අර දේශපාලන පොරොන්දු වගේ රහත් වෙන ඒවා කරන්න පුළුවන්. ඒ පදක්කම් ලේසියෙන් ලබා දෙන්න පුළුවන් මටත්. මෙතන බුදු බුදු දැන් වා බුදු වෙලා ඉන්නේ කියලා නම් කරන්න පුළුවන් අය ඉන්නව. ඔයා රහත් වෙලා ඉන්නේ කියලා නම් කරන්න පුළුවන් අය ඉන්නව. ඈ අනාගාමී වෙලා ඉන්නේ කියලා නම් කරන්න පුළුවන් අය ඉන්නව. ඈ සකුදාගාමී ඔයා සෝවාන් කියලා නම් කරන්න පුළුවන් අය ඉන්නව. නමුත් එහෙම ලේබල් නෙමෙයි වැදගත් වෙන්නේ තමන් අත්විඳිනද නේද? අත්විඳින දේ වැදගත් වෙනවා. ඒ නිසා කවදාවත් මහා බ්‍රහ්මයා උදුන් දකින්නේ නැහැ. මහා බ්‍රහ්මයාගේ ඉන්ද්‍රයන් ටික නැතිනේ. මහා බ්‍රහ්මයා මැව් දෙයියෝ මැව් ඉන්ද්‍රයන් ටික තමයි තියෙන්නේ. දෙයියන්ට බුදුන් පේන්නේ නැහැ. බ්‍රහ්මයන්ට බුදුන් පේන්නේ නැහැ. දේවාති දේව වෙන්න ඕන, බ්‍රහ්මාති බ්‍රහ්ම වෙන්න ඕන බුදුන් දකින්න නම්. මොද බුදුහාමුදුරුවෝ දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම. දැන් බලන්න ශාසනයේ අපි ශික්ෂාපදෙත් සමාදන් වෙනකොට කියන්නේ බ්‍රහ්මචර්යා වේරමණී කියලා නෙමෙයි කියන්නේ අබ්‍රහ්මචර්යා කියලා කියන්නේ මම බ්‍රහ්මචර්යා වෙන්නේ මේ බ්‍රහ්මයාගේ චර්යාවේ තොරව වාසය කරනවා කියලා කියන්නේ. ඔයාලට ගැඹුරක් තේමේ බ්‍රහ්මයාගේ චර්යාව තමයි ඉන්ද්‍රයන් තුල සංවරය, ඉන්ද්‍රයන් තුල සංයමය. ඒක ඉන්ද්‍රයන් තුල. එතකොට ඉන්ද්‍රයන් වලින් නිදහස් වුණු සංවරය අග්‍රහ්මචර්යාව. ඊතර දින සංවරයක් පුජ්‍යල සංවරයක් නෙමෙයි, බ්‍රහ්මයාගේ සංවරය නෙමෙයි තියෙන්නේ, බුදුහාමුදුරන්ගේ සංවරය. බුදුහාමුදුරන්ගේ සංවරේ ඉන්ද්‍රයන් තුලින් වෙන්ව ඇති කරන සංවරයක්. ඉන්ද්‍රයන් තුල වැසගෙන කරන සංවරයක් නෙමෙයි, ඉන්ද්‍රයන්ගෙන් දුරු වීම නිසා ඇති වෙන සංවරය. මොනවද දැනගන්න තියෙන කරුණු කාරණා? නැත්නම් ඉතින් හැමදාම මේ හිර කරගෙන තද කරගෙන ඉන්න එකයි තියෙන්නේ. එහෙම නැතුව සම්පූර්ණයෙන් නිදහස් කරලා දැම්මහම ආයි දෙයක් නැහැ. කුරුල්ලෙක් කූඩුවෙන් නිදහස් වුණා වගේ. කුරුල්ලෙක් කූඩුවෙන් නිදහස් වුණාට පස්සේ කුරුල්ලා අහනවද මම නැගෙනහිරට යන්න ඕනද, බටහිරට යන්න ඕනද කියලා? උතුරට දකුණට යන්න ඕනද කියලා අහනවද? නෑ, එයා බොහොම නිදහසේ විශ්වයේ පියාඹා යන්න පුළුවන්. ඒ හිරවීමක් කොටවීමක් කොයිබකවත් නෑ. කුරුල්ලෙකුට මුළු අහසම ආයිති. ඒ වගේම මේ සිතටත් මේ මුළු විශ්වයම අයිති. නමුත් මේ සිත හිර වෙලා ඉන්නේ. පූජ්‍යල මතේ, අන් අයගේ මත, පූජකයන්ගේ මත, දේශපාලන මත, සංස්කෘතික මත, අනේකාකාර මතවාද දෘෂ්ටි සමුදායකින් ඔබගේ කූඩුව කම්බි හැදිලා තියෙනවා. ඔබට ඒ කම්බි දකින්න විතරයි පුළුවන්. ඔබේ හදපු කූඩුව දකින්න පුළුවන්. සමහර අය ඒ කූඩුව සතුටෙන් වැළඳ ගන්නවා. සමහර අය නම් ඒ කූඩුවේ නිදහස වෙනවා. දුක් විඳින සමාජයේ පුරුදු වෙලා තියෙන දුක සතුටෙන් බාර ගන්න. ඒක අපේ ජීවිතේ මේක තමයි ස්වභාවය කියලා බාර ගන්න තමයි ලැස්ති වෙලා තියෙන්නේ. නමුත් එයින් එහා රටක් තිබුණා. ලෝකයක් තියෙනවා. මේ යුද්ධ තිබුණු කාලේදී අපි මේ රට බාරගත්තේ මේ රටක හැටි. රටවක් කියන්නේ මෙහෙම තමයි. හැමදාම යුද්ධ තියෙනවා, බෝම්බ පුරනවා, පස්ස තියෙනවා කියලා. ඒක එහෙම නෙමෙයි කියලා අපිට තේරුණේ ඔය යුද්ධයේ පස්සේ. ඉවරුණාට පස්සේ නැහැ රටක් කියන්නේ එහෙම නෙමෙයි. රටක එහෙම යුද්ධ නැහැ, එහෙම බෝම්බ පිපිරෙන්නේ නැහැ, එහෙම දේවල් නැහැ කියලා තේරෙන පටන් ගන්නවා. තේරුණානේ? ඒ වගේ දැන් අපි ඒ වගේ මානසික පසුබිමක් හදලා දෙනවා. ඊට පස්සේ එනවා දෙවෙනි පන්තිය. අයියෝ සෝයාමඳුරු සෝවාන් කොලා විතර එන්න අපි ළඟට අපි රහත් කරලා දෙන්නම්. දැන් මේ ආවෙත් එවනේ නේද? අයියෝ මෙයා කළේ මොකද? අපි තුන් ගුණයක් සංවර්ධනය කරන්නේ. දැන් බෝක්කුවක් හදාගෙන අවුරුදු එකමාර දෙකක් විතර හදනවා. පොඩි බෝක්කු හදන්නේ නැහැ. දැන් පාරේ එන බෝක්කු දැක්කනේ තැන් තැන් වල. තුන් ගුණයක් සංවර්ධනය. ඒ වගේ තමයි අර අංකටුසුත්. මට අංකටුස ගැන කතා කරන්න එපා කියලා තියෙන්නේ. අංකටුසුත් එහෙමයි. අයියෝ සෝවාන් කරන්න මොකද? මන් රහත් කරලා දෙන්නම්. එන්න අපේ හෝටල් භාවනාවකට යන්න. එන්නේ මේ පොළොව අවුල් කරගෙන මේ තැන් තැන් වල ගිහිල්ලා හෝටල් භාවනාවල් කරලා කැලෑවල් වල භාවනා කරලා කොයි මොන බුදුහාමුදුරන්ගේ භාවනාවක් දන්නේ නැහැ ඒ හෝටල් භාවනාව. එනවනම් ඔළුව සුද්ධ කරගෙන ඒවෙන් අයින් වෙලා සම්පූර්ණයෙන්ම ඒ පැත්තවත් බලන්න නැතුව එන්න ඕන. තුන් මාසෙන් රහත් වෙන්න කළා දෙන්න. ඒක කියන්නේ පුදුම වැඩේ කියන්නේ මේ ඒ සට කපට පුජ්‍යලයන්ට කරන්න පුළුවන් ප්‍රකාශන. එහෙම දෙයක් බුදු කෙනෙකුටවත් කරන්න බෑනේ. බුදුහාමුදුරුවත් කවුරුවත් කියන්නේ නැහැ නේ මං ඔයාව මේ දවස් දෙකෙන් රහත් කරන්නම් තුන් මාසෙන් රහත් කරන්නම් කියලා. ඔබේ සංසාරික මේ භවයේ තියෙන කුසල ශක්තියන් අනුව ඔබේ ගුණාංග වැඩෙන්නේ. දෘෂ්ටි තර වෙලා තිබුණොත්, මාන්න උද්දච්ච අවිද්‍යාවන් තිබුණොත්, නීවරණ ධර්ම ප්‍රබලව තිබුණොත් කල්යනෝ. දෘෂ්ටිගත වෙච්ච හිතක් තමන්ගේ හිත දෘෂ්ටිගත වෙලා තියෙනවද නැද්ද, දෘෂ්ටීන් අතර හිර වෙලා තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒ තමයි තදින් වේදනාවල් දැනෙනවා. තෝය අංකටුස්සට බහිනකොට තදින් වේදනාව දැනෙනවා නම් ඒකේ අදහස් වෙන්නේ දැනටමත් දෘෂ්ටි ස්ථාපිත වෙලා, දැනටමත් ඒ දෘෂ්ටි මාර්ගයේ තද වෙමින් ගිහිල්ලා තියෙන්නේ, හිර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක පපුවට දරා ගන්න බෑ. අර දෘෂ්ටිය ඒ තරම් ඇලිලා, ශූන්‍ය දෘෂ්ටිය. දැන් වෙනා දෙයක් නෑනේ. මොනවද මේ මොනවුණත් ඒක එච්චර දැනෙන්නේ නෑ. අටලෝ දහමේ කම්පනයන් මොන තරම් ඇති වුණත් එයාට ඒක පීඩාවක් නෙමෙයි. අපි ඒව ගැන විග්‍රහ කරන්නේ පීඩාවකින් නෙමෙයි, අවිද්‍යාවක් ලෝකෙ පහළ වුණාම ඒ අවිද්‍යාව පිළිබඳව අවිද්‍යාව බව පැහැදිලි කර දෙන යුතුයකමක් තියෙනවා. මේ වැරදි බුදුදහමේ බුද්ධ ශ්‍රාවකයෙකුට එහෙම නැතුව දෘෂ්ටිගත වීමක් නෑ, අපිට කිසිදු වේදනාවක් නෑ. වගකීමක් තියෙනවා. ශූන්‍යතාවය නෙමෙයි ධර්මය කියන්නේ, ශූන්‍යතාවය නෙමෙයි. එතකොට ශූන්‍යතාවය තුල තියෙන බලාපොරොත්තු අපේක්ෂා කොයිබකවත් තැනක සිත පිහිටවන්න උත්සාහ කළ වැඩකුත් නැහැ, කිසිම තැනක සිත නොපිහිටවිය යුතුයි කියලා නීතියකුත් නැහැ. ඔබට ඒක තේරෙනවද, වැටහෙනවද? යම් කිසි තැනක සිත පිහිටවිය යුතුයි කියලා නීතියකුත් නැහැ, කිසිම තැනක සිත නොපිහිටවිය යුතුයි කියලා නීතියකුත් නැහැ. ඔබට තේරෙන්නේ නැද්ද? සරලවම මේ සිද්ධි දෙකම කරන්නේ පුජ්‍යලත්වය කියලා. ඇති වෙන දෙයක්ුත් නැහැ, නැති වෙන දෙයක්ුත් නැහැ, ඇති වෙච්ච තැනම නැති වෙන හේකුත් නැහැ. එතන එතන නැති වෙන හේකුත් නැහැ, එතන එතන උපදින හේකුත් නැහැ. එතන එතන ඇති වෙන ඒවා, එතන එතන නැති වෙන ඒවා තියෙන ලෝකය. ලෝක නිරෝධය තුල ඇති වෙන දේවල් නැති වෙන දේවල් තියෙන බලවන්ද? ඇති වෙනු ශනින් නැති වෙන දේවල් තියෙන බලවන්ද? එහෙම දේවල් නැහැ. ඇති වෙනු ශනින් නැති වෙන දේවල් නැහැ. ලෝකෝත්තරයේත් ඒක සම්පූර්ණ මිත්‍යා බොරුවක්. එහෙනම් ඒකත් සංස්කාර ලෝකයක් නේ, ලෝකෝත්තර බව. මේ සංස්කාර ලෝකයේ දුකයි. සියලු සංස්කාරකයන් අනිත්‍ය කරගත යුතුයි, නිත්‍ය කරගත යුතු නැහැ කියලා තේරුම් ගන්න දවසටම සියලු සංස්කාරකයන්ගේ අනිත්‍ය අත්දකින මොහොතකම අර සංස්කාරකයක එල්ලෙන්න බැරි ඔබේ මමත්වය ඔබ තුල කවදොරටත් ජීවත් වෙන්නේ නැහැ. චේතනා ආහාරය කරගන්න බැරි වෙච්ච තැන ඔබේ මමත්වය තම ජීවත් වෙන්නේ. සියලු මායෝ පලා යනවා. මට ජීවත් වෙන්න පොඩි ඉඩක්වත් නැහැ කියලා මාරය පලා යනවා. සිතුවිල්ලට ඉස්සෙල්ලා ආව මොනවා දෙන්නේ? මම කියන එක ඉස්සරහට එනවා. ඇයි එන්නේ මම කියන එක ඉස්සරහට? මමත් දේ නවත්ත ගන්නවා. කාටද? මොකටද මමත් වෙන නවත්ත ගන්නෙ? මම කියන එක අතාරින්න. කාටද ඕන? මට. ඇයි මට ඕන මම කියන කතාවෙන්? එතකොට අතහැරලා මම කොහටද යන්නේ? දැන් මං කියුවේ මම කියන එක අතාරින්න ඕන කිව්වනේ. අතහැරලා කොහටද යන්න හිතන් ඉන්නේ? වචනෙන් කියන්න බෑ. ඇයි වචනෙන් කියන්න බැරි? හේතු මොනවද වචනෙන් කියන්න බැරි හේතු? පැහැදිලි කරන්න වචන නැහැ. ඔය තියෙන වචන ලස්සනට. පැහැදිලි කරන්න වචන නැත්නම් ඔය තියෙන වචන. බුදුරජාණන් වහන්සේට තිබුණු ඥාන අතර එක ඥානයක් තමයි මොනවද? ආශවක්ඛය ඥානය. නේද? ආශවක්ඛය ඥානය. ඒ බුදුබවටපත් වෙන ඕන කෙනෙකුට තේරෙන තත්ත්වයක් ඒක. බුදු වෙන ඕන කෙනෙකුටම තේරෙනවා. ආශවක්ඛය ඥානය, ආශවක්ඛය ඥානය තේරෙනවා. මොනවද තේරෙන? තමන්ට තේරෙනවා තමා තුළ ආශ්‍රවය නෑ කියලා. කළ යුතු කාර්යයන් පිළිබඳව සිතුවිලි පහළ වුණාට අර ආශ්‍රවය කියලා කියන දේ නෑ, ආශ්‍රවයන් නෑ. මොනවද ආශ්‍රවයන් කියලා කියන්නේ? අපි තාත්වික දෙයකින් ඒක පැහැදිලි කරන්නේ චේතනා කියන මට්ටමත් ඇටෙන්නේ ආශ්‍රවය කියන පැත්තටම තමයි. එහෙම නැත්නම් අපි කියන පංච උපාදානස්කන්ධේ ක්‍රියාවලිය. ඒවල තමයි ආශ්‍රවය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් අපි කියන දෘෂ්ටි සංකල්ප පිසි සංස්කාර ධර්මයන් වලටත් කියන්නේ ඒ ආශ්‍රවය තමයි. ආශවක්ඛය ඥානය, ආශ්‍රවයන් නොමැති ඥානය. ආශ්‍රවයන් දුරු බව තේරෙන ලෝකෝත්තර විමුක්ති ඥානය. එහෙම නැත්නම් නිරෝධ ඥානය. එයා ඒකෙන් තමයි දැනගන්නේ ආශ්‍රවයන් නැත කියලා තේරෙන. එයා ආශ්‍රවයන් අතර එයාට යුද්ධයක් නැහැ. කළ යුතු දෙයක්වත් නොකළ යුතු දෙයක්වත් ඉතුරු වෙලා නැහැ. කළ යුතු දේ කළා, නොකළ යුතු දේ නොකරලා ඉවරයි. තේරෙනවද? ධර්ම අවබෝධය වෙන්නේ කළ යුතු දේ කරලා, නොකළ යුතු දේ නොකරලා ඉවර වෙලා. ඒ ඉවර වෙන්නේ පෑනම ධාම කළ යුතු දේවල් කරනවා, නොකළ යුතු දේවලුත් කරනවා. කර කර ඉන්නවනේ. ඔක ඉවර වෙන්න ඕන. නොකළ යුතු දේවලුත් කළා ඉවර කරන්න, කළ යුතු දේවලුත් කල ඉවර කරන්න ඊවසි ක්‍රියාවේ නිදහස්, කර්මයේ නිදහස්, කර්මය නිරෝධයටපත් වුණා, කර්මකාරකමෙන් නිදහස් වුණා, චේතනා කර්මයෙන් නිදහස් වුණා, චේතෝ විමුක්තියටපත් වුණා. මොකට සක්කොණාව දියුනේ? මොකද නොකළ යුතු දේවලුත් කළ ඉවර කරන්න, කළ යුතු දේවලුත් කළ ඉවර කරන්න. තව සතියක් දෙකක් ගන්න බෑ, මේ මොහොතේ මේ ඔක්කොම කළ ඉවර කරන්න ඕන. නැත්නම් කවුරු හරි ඉල්ලුවොත් එයාට මාසයක් දෙකක් දෙන්න අමතරව නොකළ යුතු දේවලුත් මම කළ ඉවර කරන්න, කළ යුතු දේවලුත් කළ ඉවර කරන්නම් කියලා නේද? නොකළ යුතු දේවලුත් කළ යුතු දේවලුත් කළ ඉවර කරන්න ඕන. සියලු කාර්යයන් අවසන් කොට ඇති කෙනෙක්. ඒක තමයි බුද්ධත්වයේ ස්වභාවය. පින්නතුන්ට අභිධර්මයේ සඳහන් වෙන කොටසක් තමයි මේ සර්වචිත්ත සාධාරණ චෛතසික. දැන් අපි පැහැදිලි කරලා දීලා තියෙනවා මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පද්ධතිය තුල මමත්වය ක්‍රියාත්මක වීම, මමංකාරයේ දෘෂ්ටිය ක්‍රියාත්මක වීම තමයි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නිර්මාණය වෙන්නේ. දැන් මේක දුරු කරපු කෙනාටත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වුණාට අර කෙනාට වගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සහ සංයෝජන වැඩ කරන්නේ නැහැ කියන එක. දැන් මේ සර්වචිත්ත සාධාරණ ස්වභාවයන් තියෙනවා. මොකද්ද ඒකේ තියෙනවා? හතක් තියෙනවා. සර්වචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. පස්ස චිත්ත චෛතසිකයන් අරමුණෙහි හැප්පවීම, තමන්ට අරමුණු ලැබෙන ගතිය, එකිනෙකට අරමුණු සම්බන්ධ වෙන ගතිය මිනිස්සෙක් ළඟ ඒක තියෙන දෙයක්, ඒක ජීවිතේන්ද්‍රයත් එක්ක පවතින දෙයක්. වේදනා, අරමෙහි රසඥතාවය හඳුනා ගන්නා ගුණය. සඤ්ඤා, අරපුණු උලුප්පාදීම, එහෙම නැත්නම් හැඳින ගැනීම වගේ කාරණේක නැත්නම් රහතන් වහන්සේ කෙනෙකුට පාර යන්නත් බෑ, කතා කරන්නත් බෑ, දේශනා කරන්නත් බෑ. චේතනා, බැලීම, ඇසීම, කීම, කිරීම ආදී ක්‍රියා සිදු කිරීමේ උත්සාහය තියෙන මේ ක්‍රියාව මේ විදියට කරන්න ඕනේ කියලා එය යෙදෙන ස්වභාවයක් තියෙනවා. නමුත් අර මෙතන තියෙන චේතනාව අර උපාදාන චේතනා ස්වરૂපයක් පවතින්නේ නැහැ. පුජ්‍යල ස්වરૂපයක් පවතින්නේ නැහැ. ඒකාග්‍රතාව සැලෙන පරිදි සිත ආරමුණෙහි මනාකොට පිටවන ස්වභාවය, ඒකාග්‍රතාවය පවතින ස්වභාවයක් තියෙනවා. ඊළඟට තියෙනවා ජීවිතේන්ද්‍රය. චිත්තචෛතසිකයන්ගේ ජීවන බලය, ජීවත් වීමේ ශක්තිය කියලා ඉතින් සඳහන් කරන්නේ ජීවිතේන්ද්‍රිය කියලා එකක් තියෙනවා. ඒ ජීවිතේන්ද්‍රියේ ස්වභාවයක් තියෙනවා. ඒකට ඒව කෙලෙස් නෙමෙයි. බඩිකිනි ඇතිවීම කෙලෙස් නෙමෙයි. පිපාසය ඇතිවීම කෙලෙස් නෙමෙයි. මිනිසෙකුගේ ශාරීරික කෘත්‍යයන් කෙලෙස් කියලා ඒවට දාන්න බෑ. ඒක ජීවිතේන්ද්‍රයත් එක්ක පවතින ආ වූ දෙයක්. ඒ වගේම මානසිකාර්ය අරමුණෙහි අරමුණෙන් ඉවත් වන්නට නොදී නැවත නැවත අරමුණෙහි ගැනීමෙන් සිත එදවීම. එයාට සම්පූර්ණ අරමුණු වලින් එයා ඉවත් වෙන්නේ අරමුණු අතර ජීවත් වෙනවා. නමුත් අරමුණු අතර නැත්තේ මොකද්ද? පුජ්‍යලත්වය නෑ. අරමුණු අතර සීලබ්බත පරාමාසය නෑ. අරමුණු අතර විචිකිච්ඡා ධර්මයන් නෑ. අර සංයෝජන මේට සම්බන්ධ වෙලා නෑ. ඒවට අපි කියනවා සරෝචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. ඒ හත කියලා කියනවා. ඊළඟට තියෙනවා ප්‍රකීර්ණ චෛතසික හයක් පෙන්නලා තියෙනවා. විතක්කය අරමුණු කරා යන අරමුණට තුල නැගෙන ස්වභාවයෙන් යුක්ත ගුණයට කියනවා විතක්ක කියලා. විචාරය අරමුණෙහි පිරිමැදෙන ඇතිල්ලෙන ස්වභාවය කියලා මෙතන සඳහන් වෙන්නේ. විචාරය විතක්ක විචාර කියන දෙක අපි හැමදාමත් පැහැදිලි කරනවා කතා කරනවා. ඊට පස්සේ අදිමොක්ක අරමුණෙහි ගැටි විනිශ්චය කරගන්නා වූ ස්වභාවය. ස්වභාවයක් තියෙනවා. ඒ වගේම වීරය කටයුත්තේහි උපසුබස්නා උත්සාහයේ ස්වභාවයක් තියෙනවා. ප්‍රීතිය සිත මනා පිනා යන ස්වභාවයක් තියෙනවා. ඡන්දය ඇලෙන ස්වභාවයෙන් යුක්තව පවතින ඕනෑකම පදනම් ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. ප්‍රකීර්ණ චෛතසික ධර්මයෝ හයක් ඔය විදිහට පෙන්වලා තියෙනවා. වචා ඊටාමේදී සංකීර්ණව මනස දිහා බලන කෙනෙකුට හිමින් 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 තමන්ට ආවේනික විදිහට මේ දේවල් වටහා ගන්න හැකියාව තියෙනවා. තව කෙනෙක් මේක නිර්වචනය කරලා දුන්නට, පැහැදිලි කරලා දුන්නට ඒ විදිහට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තව විදිහකට තේරෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ජීවිතේ කෙනෙකුට දුක කියන එක එක්කෙනෙකුට පේන එක විදියකට, තව කෙනෙකුට පේන්නේ තවත් විදියකට. නමුත් දෙන්නම තේරුම් අරගෙන තියෙන එකම දුක. ඒක තමයි ස්වභාවය. ඒතර මොක්ෂය විමුක්තිය කියන එකත් එහෙමයි. එක්කෙනෙකුට පේන්නේ එක විදියකට, තවත් කෙනෙකුට පේන්නේ තවත් විදියකට. ඒ පෙනුනට එයා තේරුම් ගන්නේ එකම ධර්මතාවය. එත වගේම ධර්මයේ දේශනා කරන කොටත් එහෙමයි. එක්කෙනෙක් එක විදියක එක දේශනා කරනවා, තවත් කෙනෙක් තව විදියකට දේශනා කරනවා. ඒ ආකාර දෙකකින් දේශනා කළත් අපිට ඒක හරි හරි අර්ථය නිරුක්තිය මතු වෙනවා නම් ඒ එකම තැනක් ගැන තමයි, එකම නිරෝධයක් ගැන තමයි, එකම රසයක් ගැන තමයි, එකම ගුණයක් ගැන තමයි අපි තේරුම් කරගන්න ඕන. ඒ නිසා අති සංකීර්ණ විදියට සිත දෙහා බැලුවොත් තමයි මේ අභිධර්මයේ පාඩ කොටස් Tamanට වෙන වෙනම හඳුනා ගැනීමට හැකියාව තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යෙන් තේරුම් ගන්න ඕනේ කියලා එකක් නැහැ. Tamanට ත්‍රිවේදනාවකින් නිදහස් වීම තුළ, වේදනාත්‍රයෙන් නිදහස් වීම තුළම නිරෝධය දැකීමේ හැකියාව තියෙනවා. මෙච්චර චෛතසික ප්‍රමාණයක්, මෙච්චර දේවල් ටිකක් ඉගෙන ගන්නට උවමනා නැහැ. එහෙම ඉගෙන ගන්න ගියොත් මේක අපි වෙනම හැදෑරීමක් හැටියට, අවබෝධයක් හැටියට, මතකයක් හැටියට එකතු කර ගන්න පුළුවන්. අපිට ඒ වෙලට අපි මේ මනෝවිද්‍යාවක් හදාරන පිරිසක් බවට පත් වෙනවා. නිවන් මගින් බැහැරව යන්නට ඉඩයි. එතකොට සිතෙහි පවත්න ආකාරයන් පිළිබඳව අපි හදාර ජීවත් වෙනවා කියන්නේ නිරෝධයක් නිවනක් හැවීම නෙමෙයි. දැන් අපි මනෝවිද්‍යාත්මක න්‍යායන් අපි සවන්න පටන් ගත්තොත් එහෙම, ඉතින් මනෝවිද්‍යාත්මක න්‍යායන් එයා හොයා ගන්නවා, මනසේ ස්වභාවයන් හොයා ගන්නවා, පුජ්‍යල ක්‍රියාකාරකම් සවා ගන්න, ක්‍රියාකාරකම් වලට හේතු උන්සවා ගන්නවා. ඉතින් අපි මේ විදිහට ක්‍රියාවලියක් තමයි මනෝවිද්‍යා. එහෙම නැත්නම් අපි ධර්මයේ කියලා කියන්නේ. එනිසා අපි හැම විටම මනසේ නිරෝධය සොයා යා යුතුයි. ඒ නිරෝධයේ සොයන කෙනෙකුට තමයි නිරෝධය ලැබෙන්නේ. අනන්තයේ සොයන්න, අනන්තයේ ප්‍රශංසා කරන්න, ඔබ අනන්තය සමග එක් වෙන්න, අනන්තයේ ප්‍රතිවිපාකයක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ඒ අනන්ත වූ විපාකය ඔබගේ නිරෝධය දහම බවට පරිවර්තනය වෙනවා. ඉතින් දහම ගැඹුරුයි, අවබෝධ කරගන්න මහන්සි වෙන, කැප වෙන. දවසට පැය 8ක් රස්සාවක් කළා, හොයාගත්තේ මොකක්ද, එකතු කරගත්තේ මොකක්ද කියලා බලන්න. ඊට පස්සේ අපි ධර්මයේ වෙනුවෙන් දවසට පැය 8ක් වගේ කාලයක් වැය කළොත් ධර්මයේ පරිශ්‍රණය සඳහා, ගවේෂණය සඳහා යාට ලැබෙන ඵල ප්‍රයෝජනේ කුමක්ද කියලා මොහොතක් බලන්න. දෙලොවම ජය ගන්නට තියෙන ඒ අනගේ අවස්ථාව, ඔබ රැකියාවට කරපු කැපවීම, ධර්මයේ වෙනුවෙන් කැප කරලා මහන්සි වෙන්න. ඒකට ඔබ ඒකාන්ත වශයෙන්ම ධර්ම අවබෝධයෙන් සැනසෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔබ තුළම නැගෙන පිළිතුරු නැවත ප්‍රශ්න බවට පරිවර්තනය කරලා බලන්න. ඔබ තුළම නැගෙන පිළිතුරු නැවත ප්‍රශ්න බවට පරිවර්තනය කරලා බලන්න. එවිට ඒ පිළිතුරු අතර ඇති ගැටලුව ඔබට හඳුනා ගන්න පුළුවන්. ඔබ හරි තැනට ආවහම තව කෙනෙක් කිව යුතු නැහැ ඔබ හරි තැනට ආව කියලා. ඒක ඔබම අත්විඳිනවා ඇති. ඔබේ හිසට වතුර වැටුණාම තව කෙනෙක් කියන්න ඕනේ නැහැ වතුර වැටුණා කියලා. ඔබට පැණි රස බීමක් දුන්නාම බොන්න කියලා ඒක තව කෙනෙක් කියන්න ඕනේ නැහැ පැණි රසයි කියලා. ඔබට රසය තියෙනකොට තව කෙනෙක් කියන්න ඕනේ නැහැ රසනේ කියලා. සීතල තියෙනකොට තව කෙනෙක් කියන්න ඕනේ නැහැ සීතලයි කියලා. ඔබේ සිතෙහි නිරෝධය තියෙනකොට, නිදහස තියෙනකොට තව කෙනෙක් කියන්න ඕනේ නැහැ ඔබ දැන් නිදහස් වෙලා ඉන්නේ, දැන් ඔබ නිරෝධයේ ඉන්නේ කියලා. ඒ ඔබම අත්දකිනවා. පච්චත්තං වේදිතං බෝවිඤ්ඤෝ. ඒ ප්‍රත්‍යක්ෂ වූ ධර්මයට ඔබ පිවිසෙනවා. ඒ ඔබ අත්දකිනවා. ඒ ලෝකයක් මොනවා කිව්වත් ඔබ එය සාක්ෂාත් කරලා ඒ සුවය ඔබ ලබනවා. ඒ ඔබේ ජීවිතේ බවට පරිවර්තනය වෙනවා. එයයි ධර්මයේ ප්‍රතිලාභය, එයයි ධර්මයේ ස්වභාවය. මහා ධර්මයේ දකින්නට අවශ්‍ය කරන අප්‍රමාදී බව දිනු කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.